තමයි තමන්ගේ දැක්මක් උනත් තමයි භාවනාව කරන්න පුළුවන්. දන්න දකින කෙනාටයි විදර්ශනේ තියෙන්නේ. ඥානං පස්සං යථා භූතං වෙන කෙනාට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. දන්න දකින කෙනාටයි මේක කරන්න පුළුවන්. දහමක් අහලා දන්න දකින කෙනෙක් වෙන්න, පැහැදිලි නැත්නම් බය නැතුව අහන්න. ප්‍රශ්න කරන තරමට තමයි තමන්ට අවබෝධය හදාගන්න පුළුවන්. අවබෝධය આવුත් තමයි ඒක භවනාවට දාන්න පුළුවන්. න අජානතෝ න පස්සතු. දන්න දකින කෙනෙක් වෙන්න දහම නුවණින් විමසන්න. මේ ආයතන පිරිසිඳ දකින්න කිව්වා මහා සලායතන සූත්‍රයේ. චක්කුම් භික්කවේ ඥානං පස්සං යථා භූතං. එහැගෙන දන්න දකින. ඥානං කියන්නේ දන්න, පස්සං කියන්නේ දකින, යථා භූතං කියන්නේ ඇත්ත ඇති හැටි. චක්කුම් භික්කවේ ඥානං පස්සං යථා භූතං. මේ එහැගෙන ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන. රූපේ ඥානං පස්සං යථා භූතං. ඔය එහෙන් දැනගන්න රූප තියෙනවා නම් ඒව ගැනත් ඥානං පස්සං යථා භූතං. දැන් ලෝකයා අඥානං අපස්සං යථා භූතං. ලෝකයා ඉන්නේ දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ ඇත්ත ඇති හැටි. ඒගොල්ලෝ මවාගත්තු ලෝකේ තමයි ඇත්ත කියලා අරන් තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපේ ඥානං පස්සං යථා භූතං වෙන්න. සාමාන්‍ය කෙනා ඉන්නේ අඥානං අපස්සං යථා භූතං. ඊළඟට ඔය දෙක හින්දා මොකද මොන විඥානෙද පහළ වෙන්නේ? ඇහැයි රූපෙයි හින්දා චක්කු විඥානෙ. එහෙනම් චක්කු විඥානේ ඥානං පස්සං යථා භූතං. චක්කු විඥානේ දන්න දකින කෙනෙක් වෙන්න ඇත්ත ඇති හැටි. අපි හිතන හැටි නෙමෙයි. ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්න ඥානං පස්සං යථා භූතං. ඊළඟට ඔය තුන එකතුව අපි කියන පස්සේ කියලා නේද? තින්නම් සංගති පස්සෝ. එහෙනම් ඒ පස්සේ චක්කු සම්පස්සේ ඥානං පස්සං යථා භූතං. ඒකෙත් ඇත්ත ඇති හැටි දකින කෙනෙක් වෙන්න. ඒ පස්සේ නිසා යම් වේදනාවක් එයිද? චක්කු සම්පස්සජා වේදනා. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වාති. සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වෙන්න පුළුවන් නේද? තම්පි. ඒකෙත් ඥානං පස්සං යථා භූතං. දන්න දකින ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්න. එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණ කෙනා. සාස්ස හෝති සම්මා දිට්ඨි. එයා නැවත නැවත පංච උපාදානස්කන්ධ සකස් කරන්නේ නැහැ. තණ්හාව වැඩෙන්න දෙන්නේ නැහැ. එයාගේ වැඩෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආරේෂ්ඨාංගික මාර්ගය. ඒ කියන්නේ ලෝකයෙන් ඈතර වෙන මාර්ගය. ඒක ආයතන හයටම ඇති කරගන්න කියනවා. ඒකට තමයි ලෝකෙන් ඈතර වෙන මාර්ගය තියෙන්නේ. ඒකට අපි ඇහෙන් දැකලා දැනගන්න එක, කනෙන් අහලා දැනගන්න එක, ওই විදිහට මේ ආයතන වලින් තමයි දැනගන්නේ. ඒවයි ආයතන ටික අඳුරගන්න, ඒ කියන්නේ ආයතන වෙන් කරගන්න. මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ? ඊළඟට බලන්න ඒ ආයතනෙට පුළුවන් මොකද්ද? එතකොට මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට පුළුවන් මොකද්ද? මොනවා හරි උපද්දලා දෙන්න. ඒවට අදාළ සංඥා උපද්දලා දෙන්න. ඔව් අහන්න.
සජීව අවස්ථාවේ ගැන අද කියලා දුන්න අවස්ථාවේ නයි දැක්කම ඒ සජීව අවස්ථාව ඇති වෙන්නේ ආත්ම අපේ විපාක වලට අපේ ආයතන ඇතුළත තියෙන විපාක වලට තියෙන ආයතන වල
එහෙමයි. දැන් ආයතන වලට හේතුප්‍රත්‍ය වෙන ඒවා අපි අහලා තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. තව තියෙනවා නිබ්බති ලක්ෂණ කියලා. කර ආහාර, කර්ම, තණ්හා, අවිද්‍යා. ඔය අජ්ජත් ආයතනයටත් හේතු වෙනවා. ඒ කියන්නේ හැකනනාසය දිය ශරීරයේ බහිද්ද ආයතන වලටත් ඔය හේතු වෙනවා. ගන්ධ, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවටත් ඔවම හේතුපත්‍ය වෙනවා. එතකොට ආහාර කියන එක අපි සාමාන්‍ය ඔය කබලින්ක ආහාර මට්ටමින් ගත්තොත් එහෙම හරි ආහාරය නිසා මේ ශරීරයේ තියෙන ඇහැ හරි චක්කු ප්‍රසාදේ හරි හට ගන්න නේද? ඒකට ඇහැට හොඳ ආහාර තියෙනවා අගුණ ආහාර තියෙනවා නේද? පෙනීම වැඩි කරන ආහාර තියෙනවා අඩු කරන ආහාර තියෙනවා. ඉතින් එහෙම තියෙනවා. මේ වෙද මහත්තුරු වෙදකම් කරන්නේ. ඇස් පෙනීම අඩු වෙනකොට බටහිර වෙදකමෙත් දෙන්නේ එක එක බෙහෙත්. ඒකට ඒවා කබලින්ක ආහාර නේද? එහෙනම් ආහාර නිසා ඇහැට ප්‍රත්‍ය වීමක් තියෙනවා. ඒක නෑ නෙමෙයි ඒක එහෙමයි. හැබැයි ඕක ලෝකෙට අයිති සත්‍යයක් නේද? ඕක දැක්ක කියලා ලෝකෝත්තර දර්ශනය ආවා කියන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? ඇහත් ලෝකෙට අයිති ආහාරෙත් ලෝකෙට අයිති නේද? සිය ඇහත් සතර මහා ධාතු රූපයක් ආහාරෙත් සතර මහා ධාතු රූපයක්. ඔය රූපෙට අපි අහු වෙලා රූපේ ධාර අරගෙන ඊළඟට තණ්හාව පැත්තෙන් බැලුවොත් ඇහැ උපදින්නේ තණ්හාව නිසා. දැන් අපි මැරෙන මොහොතේ ඇහැට තණ්හාව නැති කරලා නැත්තම් ආයේ ඇහැක් හදා ගන්නවද නැද්ද? හදා ගන්න. මැරෙන මොහොතේ කනට තියෙන තණ්හාව නැති කරලා නැත්තම් ආයේ කනක් හදා ගන්න. ආ තණ්හාවෙන් සසරි ගෙනියනවා නේද? ප්‍රතිසන්දිය අරන් දෙනවා. මනුස්ස කනක්ම ලැබෙයිද තණ්හාව තිබුණාට? බල්ලෙක්ගේ මට්ටමේව හම්බ වෙයිද මනුස්ස මට්ටමේව හම්බ වෙයිද දෙවියන්ගේ මට්ටමේව හම්බ වෙයිද කියන එක වෙනස් වෙන්නේ මොකෙන්ද? තණ්හාවෙන්ද? කර්ම. තණ්හාව එක්ක යෙදෙන කර්ම ශක්තියකුත් තියෙනවානේ නේද? කර්මයේ මට්ටම අනුව තමයි බල්ලෙක්ගේ වහඹ වෙයිද මනුස්සෙක්ගේ වහඹ වෙයිද දිව්‍ය දෙවි කෙනෙක්ගේ වහඹ වෙයිද එක කියන්න පුළුවන්. ඒක කර්මය නිසා. දැන් ඔය දෙකම ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ඔය සසරේ යන කෙනාගේ සිද්ධ වෙන දේවල් විස්තර කරන ලෝකෙට අයිති ඇත්ත. තේරෙනවද? සසරේ යන සත්වයා ගැන විස්තර කිරීම ඒක වැරදි නෑ. හරි. හරි වුණාට ලෝකෙට අයිති ඇත්තක්. ඒතර ඔය ටික ඔක්කොම වැටෙන්නේ කර්මඵල ඇදහීම තුල නේද? කර්මඵල විශ්වාසය ඇතුවනේ ඕවා ගැන කියන්න පුළුවන්. ඒක සම්මාදිට්ඨියක්. ඒ වුණාට ඒකට කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨියෙන් හැදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෙට අයිති. ඒකට කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. නේද? පූර්ව ප්‍රතිපදාවත් වඩන්න ඕන. ඒක හොඳයි. හැබැයි ඒකෙන් මාර්ගඵල ලැබෙයිද? නැහැ. නේද? කම්මස්සගත සම්මාදිට්ඨියෙන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මාර්ගඵල ලැබෙන්නේ මොන සම්මාදිට්ඨියෙන්ද? ලෝකෝත්තර. එහෙම නැත්නම් චතුසච්ච සම්මාදිට්ඨිය. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒක පෙන්නලා දෙන්න. කර්මඵල පෙන්නලා දෙන්න අනිත් ශාස්ත්‍රවලුත් හිටියා. නේද? ඒ නැවත උපදීන හැටි, අරව මේවා විපාක දෙන හැටි අනිත් ආගම්වලත් තිබුණා. ඒ සසරේ යන සත්‍යයා ගැන විස්තර කරනවා. මෙයාට මෙහෙමයි. හැබැයි සසරෙන් එතෙර වෙන්න නම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් එන ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඕන වෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. ඒක තමයි අවිජ්ජාපච්ච සංඛාර තියෙන්නේ. නේද? එහෙනම් අවිද්‍යාවෙන් හැදෙන හැටි පෙන්නකොට ලෝකෝත්තර පැත්ත. එතෙන්ට එනකන් තියෙන මේකත් එක්ක බෑ. ඕගොල්ලෝ රස්නේ නම් යන්න වෙන තැනකට. නේද? ජනෙල් එහෙම වහගෙන ඉන්නේ ඒකයි මේ රස්නේ. කම්මැලි ගමට ඒ වාර ඉන්නේ. මේ වහලා මේ. ඔව්. එතකොට ඔය ටික අරින්න. ආ යනකොට වහලා යන්න. එච්චර කම්මැලි වෙන්න එපා. හුලඟක් ආවොත් රස්නේ නැහැ. කවුරු හරි එළියෙන් ගිහිල්ලා ඒ අරින්න යනකොටත් මතක ඇතුව වහන්න. ජනෙල් ටික ඔක්කොම වහන්න ඕන යන්න කලින්. ඔය පැත්තේ ජනෙල් ටික. ඉතින් ජනෙල් වහගෙන ඉන්නකොට රස්නේ තමයි. හුලඟක් එන්නේ නෑනේ. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට කොයිවද ලෝකෙට අයිති කොයිවද ලෝකෝත්තර ආහාර කර්ම තණ්හා ලෝකෙට අයිති අවිද්‍යාව පැත්තෙන් පත්ති වෙන හැටි හෙව්වොත් තමයි ලෝකෙන් එතර වෙන හැටි පේන්නේ. අවිද්‍යාවෙන් මේවා සකස් වෙන්නේ කොහොමද? අවිද්‍යාව නැති වුණොත් ඒවා සකස් වෙන්න බෑ නේද? අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ. නේද? එතකොට අර ඒවා වැරදි කියනවා නෙවෙයි. එහේ ලෝකෙට අයිති පැහැදිලි කිරීමට හරි. එහේ ඇති උනේ පුරාණ කර්මයක් නිසා. නේද? පුරාණ කර්මය කියන්නේ අතීත කර්මයක් නේද? එතකොට දැන් එහේ අතීත කර්මෙට විපාකයක්. එතකොට කර්ම විපාක නේද? කර්මඵල කතා කරන්නේ මොකේද? ලෝකෙට අයිති සම්මාදිට්ඨි නේද? ඒකට පුරාණ කර්මකින් හම්බ වුණා හැකින් දැන් දකින්නවා කියනකොට ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ඒක ලෝකෝත්තර දර්ශනේ වෙන්නේ නැහැ. එහෙනම් ඒක පූර්ව ප්‍රතිපදාවට අයිති ආදි බ්‍රහ්මචර්යාව. පූර්ව ප්‍රතිපදාව කියන එක වඩන්න ඕන. ඒක පහ කියන එක නෙවෙයි. හැබැයි අපි පූර්ව ප්‍රතිපදාවෙන් ආර්ය ප්‍රතිපදාවට වැටුණා තමයි ධර්මෙන් ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ. නේද? පූර්ව ප්‍රතිපදාවේ කොච්චර හිටියත් ආර්ය ඵල ලැබෙන්නේ නැහැ. සෝවන් වෙන්න බෑ. සෝවන් වෙන්න නම් මේ සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් එන ඒ දර්ශනේ ඇති කරගන්න ඕන. එහෙනම් අවිද්‍යාව දුරු වෙන දර්ශනේ ඇති කරගන්න ඕන. අවිද්‍යාව නිසා කොහොමද මේවා හටගන්නේ? අවිද්‍යාව නැති වුණොත් හටගන්න බැහැ නේද? අන්න පටිච්චසමුප්පාද ධර්මතාවය. ඒ පටිච්චසමුප්පාද දැක්කොත් තමයි ධහම දැක්කා වෙන්නේ. නේද? එතකන් බුදුහාමුදුරුව පෙන්නපු ධහම නිවේයි දකින්නේ. දැන් බුදුහාමුදුරුව දකින්න නම් පටිච්චසමුප්පාද දකින්න කියනවනේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු දහම දකී. යමෙක් දහම දකීද ඔහු මා දකී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපිට පුරාණ කර්මෙන් සකස් වුණ හැ ගැන කතා කරන්න ගිහිල්ලා මේක කරන්න හරියන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව නිසා තමයි කර්මය. එහෙම කිව්වට කමන්නේ. අවිද්‍යාපත්‍ය සංකාරය. හරි. මෙහෙමයි, ආරම්භක අවස්ථාවෙත් මොනවා හරි තියෙන්න පුළුවන්. හැබැයි අපිට මේ මට්ටමේදී ආරම්භක අවස්ථාව අල්ලන්න අපේ මනස තාම සූදානම් නැහැ. අපි ඉන්න මට්ටමේ කෙලස් මට්ටමේ ඉඳලානේ කෙලස් කඩන්න ඕන. එතකොට අපිට ඇහැ උපදින මට්ටමට කලින් ඇහැ නිසා ලෝකෙට අහුවෙන මට්ටම කඩන්න වෙනවා. ඕ ඒ කියන්නේ දුකයි දුක්ඛ සමුදයයි දකින්න වෙනවා. දුක කියනකොට පංච උපාදානස්කන්ධය දකින්න වෙනවා. දැන් හිතේ ඇති වෙන චිත්තචෛතසික ගොඩක් මේ කියන එක දැක්කොත් ලෝකයක් පනවනවද? නැහැ. දැනට අපිට ලෝකයක් තියනවද නැද්ද? තියෙනවා. එහෙනම් අපි ඉන්න මට්ටම තේරුම් ගන්න, යන්න ඕන තැන තේරුම් ගන්න. අපේ කෙලෙස් මට්ටම ලෝකයක් හදනවා, ලෝකයක් බාර ගන්නවා නේද? රූප ලෝකයක් අපි බාර අරන් තියෙන්නේ. දැන් ප්‍රතිපදාව කුමක් සඳහාද? ඔය පංචපාදානස්කන්ධය තමතක කරන්නකෝ. දැන් රූප තියනවා නේද තමන්ට? රූප ලෝකේ, කාම ලෝකේ තියෙන රූප ටික තියනවා නේද? එතකොට අපි ඉන්නේ ඒ කෙලෙස් මට්ටමේ නේද? අපි එතකොට ඒ කෙලෙස් මට්ටම ඉස්සෙල්ලා කඩා ගන්න වෙනවා නේද? එතකොට මේ රූප ලෝකේ හදන කෙලෙස් මට්ටම අපිට කඩා ගන්න වෙනවා. හරි, එතනින් එහා කතා කරන්න පුළුවන්. කතා කරලාට අපි ඒ මට්ටමේ නෙමෙයි තාම. අපි පිළිගන්න ඕන අපි ඉන්න මට්ටම. දැන් තමන් ඉන්නේ ශරීරයක් තියෙනවා කියන මට්ටමේද? මට්ටමේ නම් රූප පිළි අරන්. තමන්ගේ ශරීරේ තියෙනවද නැද්ද? තියෙනවා කියලා දැනෙනවා නම් ඒක පිළිගන්න. බාහිර ශරීරය තියෙනවා කියලා පිළිගන්නවද? දකිනවා, පිළිගන්නවා. තන ඒ තමන් ඉන්න මට්ටම. ඔක වචනෙන් කතා කළාට වෙන ලෝකෙක හිටියට හරියන්නේ නැහැ. හරි. ඒක ධර්මේ කතා කරනකොට නැත්නම් සමාධියේ ඉන්නකොට වෙන කොහේ හරි හිටියට වැඩක් නැහැ. මේ සාමාන්‍ය ජීවිතේ කොහෙද ඉන්නේ? මේ ශරීර රූපෙත් පිළි අරන්, බාහිර ශරීරත් පිළි අරන්, අනිත් ඔය තියෙන ගෙවල් දොරවල් ඉඩ කඩන් අරවා මේවත් පිළි අරන් නේද? දරුවෝ පවුල් වල අය සේරම පිළි අරන් ඉන්න මනසකට ඒක තමයි කාම ලෝකේ කියන්නේ නේද? ඒකට අපි ඉන්න තැනින් පටන් ගන්න. දැන් ඒක වචනෙන් දැන ගැනීමයි තමන් ප්‍රත්‍යක්ෂ කිරීමයි දෙකක් නේ. දැන් වචනෙන් කියන ඕව නෑ කියලා යන්නේ ගෙදර නේද? අන්කේර විලා බලබල දැන් ඉවර වෙයිද? දැන් ඉවර වෙයිද? මොකටද ගෙදර දුවන්න? වැඩ තියෙනවනේ. මහ ගෙදරට පස්සේ යන්නේ, මරුණට පස්සේ. දැන් යන්නේ මේ ලෝකේ හදාගත්තු ගෙදර. ඉතින් මේ එතකොට අපි මේක මෙහෙම කතා කළා කියලා ආර්ය මාර්ගේ වැඩුණා වෙන්නේ නැහැ. හරි. එතන ඇවිල්ලා සමාධියකින් මනව හරියක් දැක්කා කියලා සෝවාන් වුණා වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. එහෙම ඉන්නා නම් ඒක මුලාවක්. මොකද සම්මාදිට්ඨිය නැති කෙනෙකුට මාර්ගඵල ලැබෙනවා කියන එක වෙන්න බෑ. එතකොට සම්මාදිට්ඨිය තමන්ගේ තියෙන්නේ අර කම්මස්සගත සම්මාදිට්ඨියද ආර්ය සම්මාදිට්ඨියද කියන එකවත් අඩු ගානේ වෙන් කරගන්න ඕනේ. එතකොට එතෙන්දි තේරුම් ගන්න ඕනේ අර ආහාර කර්ම තණ්හා කියනකොට ආහාර කර්ම තණ්හා කියනකොට තාම ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ඒ සම්මාදිට්ඨිය තමයි. ඔබ නොදන්න කෙනාට වඩා තමන් උසස්. හරි. ඒ වුණාට තාම ලෝකේ යනවා. ලෝකෙන් එතර වෙන පැත්ත නිවෙයි ඔය. ලෝකෙන් එතර වෙන්න නම් මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක අවිද්‍යාවෙන් හදන ටික ගැන නුවණක් එන්න වෙනවා. ඔබ එතනයි ප්‍රතිච්ඡ සමුප්පාදේ පටන් ගන්න අවිද්‍යාවෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන. එතන සලායතන ලෝකෙට අයිතිද නැද්ද? අයිති. ඉතින් තමන්ට සලායතන තියනවා නම් මතක තියාගන්න තාම ලෝකෙට අයිති. සලායතන හැදුනේ කර්මය නිසා කියනවා ඒක ලෝකෙට අයිති සත්‍යයක්. ඒ බොරු නෙමේ ඇත්ත. හැබැයි ලෝකෙට අයිති ඇත්ත. ලෝකෝත්තර දර්ශනයට එන්න නම් සලායතනය දකින්නත් ඕන, සලායතන සමුදය දකින්නත් ඕන, සලායතන නිරෝධය දකින්නත් ඕන. ඒ අවබෝධය ආවොත් තමයි සම්මාදිට්ඨිය එන්නේ. ආර්ය සම්මාදිට්ඨිය නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. පිළිගන්නේ නැත්නම් ගිහිල්ලා සම්මාදිට්ඨි සූත්‍රය කියවන්න. ඊළඟට පස්සේ දැනගන්න ඕන, පස්ස සමුදය දැනගන්න ඕන, පස්ස නිරෝධය දැනගන්න ඕන. ඒ දන්න කෙනාට තමයි සම්මාදිට්ඨිය එන්නේ. වේදනාව දැනගන්න ඕන, වේදනා සමුදය දැනගන්න ඕන, වේදනා නිරෝධය දැනගන්න ඕන. දැන් අදත් ඒ අම්ම කෙනෙක් වේදනාව ගැන බලබලා හිටියා. දැන් වේදනා නිරෝධය ඔන්න අවබෝධයක් ආවා පොඩ්ඩක්. මෙච්චර කල් අහලා තිබුණා විතරයි. දැන් අන්න ඒක දකින්නකොට සම්මාදිට්ඨිය එනවා. වේදනා මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියන දැක්මක් ඇතුළ වෙන අවබෝධයක් තියෙනවා. ඒක අර නිකන් මේ යටපත් කිරීමක් නෙවෙයි. එතනයි සම්මාදිට්ඨිය අනුව අවිද්‍යාවෙන් හදන ඒවා අවිද්‍යාව නැත්තන් නෑ නේද කියන දැක්ම අනුව එන්න ඕන ඒක. එතකොට අපි තේරුම් ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඕක ඇති කරගන්න නම් ආයතන විදිහට බලන්න, ආයතන පිරිසිඳ දකින්න, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බලන්න කියනවා නේද? ඔව්. එතකොට ආයතන විදිහට බලනකොට අවිද්‍යාවෙන් කරන වැඩ ටික තමයි මම ඔය පෙන්නුවේ. ආයතන විදිහට බලනකොට අපේ මේ ඇස කන නාසය දිව ශරීරයෙන් අරන් දෙන ඒවා, ඒ කියන්නේ මන ආයතනෙන් කල්පනා කරනවා නේද? ඊළඟට යං විතක්කේදී තම්ප පංචේති බවට පත් වෙනවා. ඔව්, අවිද්‍යාව මත කරන දේවල්. හිතෙන් හදපු දේ එළියේ තියනවා කියලා විශ්වාස කරන්නේ අවිද්‍යාවෙන්. කාට හරි කියන්න පුළුවන් ද එතන රැවටිලා නැහැ කියලා? හිතේ හදපු දේ එළියේ තියනවා කියලා බාර ගැනීම මුලාවක්මයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ලෝකේ තියෙන්නේ එළියේ නෙමෙයි. එළියෙන් බලලා ලෝකේ හොයාගන්න බෑ. ඈ කොහෙන්ද ලෝකේ දකින්න ඕන? තමන් තුලින්, මේ බඹයක් පමණ ශරීරය තුලින්. ලෝකයයි, ලෝක සමුදයයි, ලෝක නිරෝධයයි, නිරෝධ කරන මාර්ගයයි හතරම තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරය තුල. ඒ කියන්නේ මේ ආයතන ඇතුලේ, එළියේ නෙමෙයි. එතකොට එළිය කියන එක අපේ අවිද්‍යාවෙන් හදාගත්තු බාහිරයක්. හරි. මේ දැනගන්න ඔක්කොම හිතේ ඇති වෙන චිත්තචෛතසික ගොඩක්. මන ධම්ම මනෝ විඥාන. ওই ටික හිත ඇතුලේ සිද්ධියන්නේ. ඕවා එළිය රූපවලට සම්බන්ධ කරලා තියෙන්නේ අපේ මෝඩකමට. අවිද්‍යාව මත. ඇත්ත ඇති හැටි නොදන්නකමට. හරි. එතකොට ඔය ආයතන ගැන වෙන වෙනම බලනකොට නුවණක් එනවා. එළියේ තියෙන එක රූපයක් ගැනවත් දැනගන්න අපට ආයතනයක් නැහැ. ඇහැ ගැන වෙනම බලනකොට පේනවා ඇහැට බෑ කවදාවත් එළියේ තියෙන රූප පෙන්වන්න. එහෙනම් මොනවද ඇහැ පෙන්වන්නේ? ඇහැ උපද්දන. ඇහැ උපද්දන දෙයක් ඇහැ පෙන්වනව මිසක්. ඇහැට බෑ එළියේ තියෙන්නේ මේකයි කියලා පෙන්වන්න. ඒ නුවණ Tamanට එන්න ඕන. මේ පැහැදිලි නැත්නම් තව තව හොයන්න විමසන්න අහන්න. නුවණක් එන්න ඕන ඇහැට කවදාවත් බෑ එළියේ තියෙන දේ පෙන්වන්න. එළියේ තියෙන දේ නම් පෙන්වන්නේ වර්ණන්දතාවයේ තියෙන ඇහැටත් ඒකම පේන්න ඕන. හරි? මොකද හේ හැකියාව වෙනස් වුණා කියලා එළියේ තියෙන ඒවා වෙනස් වෙන්නේ නැහනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ඇහැ අපිට යම් කිසි හැකියාවක් තියෙන ඇහක් දැන් හැදිලා තියෙනවා නේද? ඔව්. මේ ඇහැට මොනව හරි අපි හිතමු, අපි හිතනවා වර්ණ හතක් පෙන්වන්න පුළුවන් කියලා නේද? තව ඇහක් තියෙන්න බැයිද වර්ණ අටක් පෙන්වන්න? මනුස්ස ඇහැට වඩා වෙනස් ඇහක් තිබුණොත් එහෙම. එයා කියයි අපි දකින්නේ මොනවද? ඔය බොරුනේ. අපි කියනවානේ කළු සුදු ඇහක් විතරක් පේන බල්ලෙකුට වගේ සතෙකුට. එයාට පේන්නේ නැහනේ වර්ණ. එතකොට අපි කියන්නේ එයාට ලෝකේ පේන්නේ නැහැ ඇත්ත ඇති හැටි. ඇයි? ඇහේ කළු සුදු විතරනේ පේන්නේ. අපේ වර්ණ 7යි වර්ණ 8ක් 10ක් පේන ඇහක් තියෙන කෙනෙක් අපි ගැන මොනවා කියයිද? ඕගොල්ලෝ මොනවද දකින්නේ නේද? එතකොට තේරුම් ගන්න මේ ඇහැට බෑ එළියේ තියෙන ඇත්ත தත්ත්වෙ පෙන්වන්න. මේ ඇහැට පුළුවන් ඇහි හැකියාව අනුව මොනව හරි උපද්දලා පෙන්වන්න විතරයි. අහලා තියෙනානේ ඇහෙත් පරාසයක් තියෙනවනේ නේද? ඒ පරාසෙන් එළියේවා මේ ඇහැට ගෝචර නැහැ. කනේ පරාසෙන් එළියේවා මේ කනට දැනගන්න බෑ. එහෙනම් ලෝකේ තියෙන ඇත්ත ඇති හැටිද ඔය දැනගන්නේ? නැහැ. එතකොට නුවණක් ඇති කරගන්න ඕන මේ ඇහැට කවදාවත් බාහිර තියෙන දේ පෙන්වන්න බැහැයි කියලා. ඒකට තමයි අර උපමා දුන්නේ. දැන් අපි හිතුවට දකිනවා කියලා. අර වතුරට එබෙන බල්ලා අර ඉන්න බල්ලානේ මං දැනගත්තේ කියලා හිතනවා. ඒ හිතන්න පුළුවන් හිතුවට ඕක ඇත්ත ඇති හැටිද? නැහැ. අපි හිතනවා අර එළියේ තියෙන දේම තමයි අපි දැනගත්තේ කියලා. ඒක මුලාවක්. ඇත්ත ඇති හැටි නෙවෙයි. එළියේ තියෙන දේ ඒ විදිහටම දැනගන්න මේ ඇහෙන් දැකලා බෑ. ඇයි? මේ ඇහැට පුළුවන් ඇහි හැකියාව අනුව යමක් උපද්දලා දෙන්න. මේක තමයි රතජෝ කියලා කියන්නේ. ඒකට හිතට පුළුවන් ඔය උපද්දලා දෙන දේ දකින්න විතරයි. ෆිල්ම් හෝල් එක ඇතුලේ වාඩිලා ඉඳන් චිත්‍රපටිය බලනවා වගේ ඇහැ හදලා දෙන චිත්‍රපටිය බලන්න පුළුවන් හිතට. එළියේ තියෙන දේ දකින්න බෑ. නහනම් තේරුම් ගන්න ඇහැ නිසා එළියේ තියෙන ස්වභාවය දැනගන්න හැකියාවක් නැහැ. දැන් අපි කන ගත්තත් ඔය කතන්දරේම නේද? කනට පුළුවන් යම්කිසි සිද්ධියක් උපද්දලා දෙන්න. තව චිත්‍රපටියක් හදලා දෙනවා. ඈ දැන් අපි ඒ හෝල් එකෙත් වාඩිලා ওই චිත්‍රපටිය බලබලා ඉන්නවනේ මනස කරන්නේ ඕක. මනසට පුළුවන් කන උපද්දලා දෙන රද්ද සංඥාව ගැන හිතන්න විතරයි. හරි? එයාට ගිහින් බෑ එළියේ තියෙන ඒවා බලන්න. ඒකට නාසයෙන් දැනෙන ගඳ සුවඳ කියන්නේත් ඔච්චරයි. එයා මොනවද උපද්දලා දෙනවා? ඒක ගහන සංඥාව. ඒ චිත්‍රපටිය බලන්න විතරයි ආයේ මනසට පුළුවන්. එයාට හොරෙන් එළියට ගිහින් බලන්න බෑ. ඈ මොනවද තියෙන්නේ කියලා. එයා කියන දේ දකින්න විතරමයි පුළුවන්. ඒක තේරුම් ගන්න මේ ආයතන පහම දිව උපද්දලා දෙන යම්කිසි ස්වභාවයක් දැනගන්න ඒ නිසා උපදින හිතට පුළුවන්. කය උපද්දලා දෙන යම්කිසි ස්වභාවයක් දැනගන්න ඒ නිසා උපදින හිතට පුළුවන්. ඊට අමතරව කිසිම දෙයක් දැනගන්න බෑ. ඒක තමයි ආයතන වල ඇත්ත. ඒ ආයතන උපද්දලා දෙන දේ හිත දැනගන්නවා. ඒක Taman තුල සිද්ධියක් නේද? ඒක එළියෙ වෙන්නේ කොහොමද? ඕක බාහිර ලෝකයක් දැනගත්තා කියන්නේ අපේ මුලාවටම නේද? අවිද්‍යාවටම නේද? ඇත්ත ඇති හැටි නොදන්න කමට නේද? අවිද්‍යාව තුල තමයි මේ කියන්නේ. දැන් අපි දැනගත්ත ඔක්කොම මනස උපද්දලා දෙන දේ මනසෙන් දැනගෙන ඊට වඩා දෙයක් දැනගන්න විදිහක් තියනවද? හිතෙන් හදලා දීපු දේ හිත දැනගත්තා ඇරෙන්න වෙන විදිහක් තියනවද ලෝකෙ ගැන දැනගන්න? තියනවනම් කියන්න. හොයලා බලන්න තියනවද කියලා. හිතෙන් හිතපු දේ හිත දැනගෙන. එතකොට ඒ විඥාණයට අරමුණු වෙන නාම රූප ගොඩක් විතරයි ඔය විඥාන නාම රූප සංසිද්ධියක් විතරයි මෙතන තියෙන්නේ. විඥාණයට අරමුණු වෙන නාම රූප, නාම රූප කියනකොට රූප නෙමෙයි. නාම ධර්ම වලින් කියන රූප ගති ටික. නාම ධර්ම කිව්වේ මොනවද? වේදනා සංඥා චේතනා. එතකොට මේ නාම ධර්ම වලින් කියන මේ රූපේ ගැන තමයි ওই වේදනාව දෙන්නේ. මේ අත තමයි ওই රිදෙන්නේ කියලා කියනවා. ඒක කිව්වේ නාම ධර්ම වලින් හිත දැනගත්තේ. චිත්තජෛවසික ගොඩක් විතරයි. අතට ආйти නෑ ඕක. හිත නාම රූප විඥාන ගොඩක්. රූප නෑ එතන. නේද? අතක් නෑ එතන. මේ හිතේ තියෙන මොනවද ගති ටික? හිත දැනගන්න, හිත කල්පනා කරනවා. විඥාණයට නාම රූප ගොඩක් අරමුණු වුණා. නාම රූප කියනකොට අර එළියේ තියෙන රූප දාගන්න එපා. රූපයක් ගැන කියන වේදනාව, රූපයක් ගැන කියන සංඥාව, රූපයක් ගැන කියන චේතනා ගොඩ. නේද? චිත්තචෛතසික ගොඩ. ඒ සියල්ල හිත ඇතුලේ මොනවා හරි සිද්ධියක්. එළියේ තියෙන ඒවා නෙවෙයි ඔය. එළිය තියෙන ඒවා කරන්නේ අපේ තියෙන මෝඩකමට, අවිද්‍යාවට. අවිද්‍යාපච්ච සංඛාර. බාහිරේ තියෙනකොට සංඛාරයක්. සංඛාර කියන්නේ චේතනා කොට. හරි? බාහිර තියෙන රූප නෙමේ සංඛාර කියන්නේ චේතනා කොට. හරි? ඒකට ඒ ටික අවිද්‍යාවෙන් හදන්නේ. අවිද්‍යාවෙන් ඇත්ත ඇති හැටි නොදන්න කමටයි ඕවා එළියේ තියෙනවා කියලා අපි බාරගන්නේ. එතට දැන් මේ විඥාන නාම රූප සංසිද්ධියේ ඇත්ත නොදන්න කමට අපි හිතනවා එළියේ තියෙනවා රූප. ඒක තමයි මේ දැනගත්තේ. එළියේ රූප තියෙන තාක්කල් ඕවා දකින්න අපිට හැක් ඕන වෙනවා. ඒ වයින් එන සද්ද අහන්න කනක් ඕන වෙනවා. ඒ වයින් එන ගඳ සුවඳ බලන්න නාසයක් ඕන වෙනවා. ඒ වයින් එන රස විඳින්න දිවක් අවශ්‍ය වෙනවා. ඒව අල්ලලා බලන්න කයක් අවශ්‍ය වෙනවා. එළිය රූප නැති වුණොත් එහෙම. ඇහැට වැඩ තියෙයිද? කනට වැඩ තියෙයිද? නාසයට වැඩ තියෙයිද? දිවට වැඩ තියෙයිද? කයට වැඩ තියෙයිද? ඒගොල්ලන්ට වැඩ තියෙන්නේ ওই බාහිර අරමුණු තියෙන තාක්කල් නේද? බාහිර අරමුණු ටික අවිද්‍යාවෙන් නම් උපද්දලා තියෙන්නේ. ඔය ඇත්ත දැක්ක දවසට සලායතන උපදීද? ඇත්ත දැක්ක දවසට සලායතන උපදින්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව තියෙනකන් තමයි සලායතන උපදින්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි සලායතන උපද්දන්නේ. අවිද්‍යාව යෙදුන් නැත්තම් සලායතන උපදීද? සලායතන උපද්දන්නේ. එදාට ආයතනානම් පටිලාභෝ කියන ಜಾති ය ක්ෂය වෙනවා. කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ಜಾති. මේක තමයි ಜಾතිය. රහතන් වහන්සේ ಜಾතිය ක්ෂය කරනවා. ඇයි? අවිද්‍යාව දුරු කරලා. අවිද්‍යාවෙන් උපද්දන ඒවා උපද්දන්නේ. ඔව්. ආයේ ඉපදීමක් නැහැ කියනවා. අපි හිතන්නේ ඉතින් මැරුණට පස්සේ කියලා. රහතන් වහන්සේ නම් කියන්නේ රහත් වුණ මොහොතේ ඉඳලා ආයේ උපදින්නේ නැහැ කියලා. ඔව්. ඒවා තියෙන බවක් ඇති කරන්නේ නැහැ. ඒවා තියෙන බව තියෙන්නේ මේ අවිද්‍යාව තියෙන මනසට. නේද? කාම ලෝකේ ඉන්නකම් අපිට ඕවා අවශ්‍යයි. කාම ලෝකේ කියන්නේ ඔය ආයතන වලින් අරමුණු ගන්න ගතිය. නේද? ආයතන හයි. රහතන් වහන්සේ කාම ලෝකේ ඉක්මවා යනවා. ඒකට අහු වෙන්නේ නැහැ. හ්ම්? එතකොට මේ කාම ලෝකේ ඉඳන් අපි අහන ප්‍රශ්න රහතන් වහන්සේට අදාළද? කාම ලෝකේ ඉක්මවා ගිය මනසකට අවිද්‍යාවෙන් නම් කාම ලෝකේ හදන්නේ නේද? අවිද්‍යාවෙන් කාම ලෝකේ හදන්නේ නැති මට්ටමකට අවිද්‍යාව දුරු වුණ මනසකට කාම ලෝකේ තියෙන ප්‍රශ්න අදාළද? නැහැ. යෙදෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි රහතන් වහන්සේ මොන වගේද කියලා හොයන්න යන්නේ මේ කාම ලෝකේ තියෙන දේවල් වලින්. රහතන් වහන්සේ අහෙන් දැක්කේ කොහොමද? මතකය කියන එකයි නිමිති කියන එකයි දෙකක්. ඉතින් අපි අවිද්‍යාවෙන් හදපු නිමිති ටික මතක තියාගන්න පුළුවන් නේද? ඉතින් ඒවම තමයි ආයෙ ආයෙ අලුතෙන් හදන්නත් උදව් කරගන්නේ. පෙර ඇසුර කියලා කියන්නේ. එතකොට ඒ පෙර ඇසුර ආපහු යොදාගන්නේ අවිද්‍යාව තියෙනකන් විතරයි. පෙරසුර ආයෙ ආයෙ යොදාගන්නේ අවිද්‍යාව තියෙනකන් විතරයි. දැන් පෙරසුර නැති කරන්න පුළුවන්ද? එහෙනම් ඒක අතීතයට ගිහින් ඩායි නැති කරන්න වෙන්නේ. මේ මොහොතේ ඉඳන් පෙරසුර නැති කරන්න පුළුවන්ද? බැ. අතීතේ පෙරසුර නැති කරනවා කියලා එකක් කරන්න බෑ. කරන්න පුළුවන් මොකද්ද? මේ මොහොතේ අවිද්‍යාවෙන් ඒවා යොදා ගන්නවා නම් අන්න ඒක නවත්තන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ අවිද්‍යාවෙන් හදන ටිකයි නවත්තන්න පුළුවන්. ඒත් මේ මොහොතේ අවිද්‍යාවෙන් කරන වැඩ ටික නැවැත්තුවොත් අපිට පෙර ඇසුර තිබුණා කියලා ගැටලුවක් නැහැ. නේද? ඔව්. පෙර ඇසුර ඕනනම් මතක් කරගන්න පුළුවන්. මං අතීතේදී මෙන්න මේ විදිහට හිටියා, මේ විදිහට කළා. එතකොට සමහර රහතන් වහන්සේලා පෙර ගති ගැන කියනවා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලය ගැන මතක් කරලා කිව්වා නේද? පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ කරගෙන අතීත ගැන කිව්වා. හැබැයි එතෙන්දි කිව්වේ නෑ අතීතෙදි මගේ අවිද්‍යාව තිබුණේ කතාවක්. අතීතේ අවිද්‍යාවෙන් කරපු දේ මොනවා මතක් කරලා කියන්න පුළුවන්. සසරේ ආපු හැටි කියන්න පුළුවන් නේ. ලෝකෙට අහු වෙලා ගත කරපු හැටි කියන්න පුළුවන්. ඒවා නැති කරන කතාවක් නෙවෙයි. අතීතය අවිද්‍යාවෙන් හිටියා කියලා මේ මොහොතේ අවිද්‍යාව දුරු වුණොත් ගැටලුවක් නැහැ. ඒ නිසාමයි මේක ඉවර කරන්න පුළුවන්. හරි. අතීත කර්ම කොච්චර තිබුණත් ගැටලුවක් නැහැ. ඔව්. දැන් කර්ම සකස් නොකරන මනසක් තිබුණොත්, අවිද්‍යාව දුරු වුණ මනසක් තිබුණොත්, අඟුලිමාල රහත් වුණා. අච්චර මිනී මර මර ඉඳලා නේද? එතකොට ඒවා කර්ම නෙමෙයිද? ඒවා කර්ම. හැබැයි කර්ම නොකරන මට්ටම කියන්නේ අවිද්‍යාව දුරු කළා. අවිද්‍යාව දුරු කරාම අවිද්‍යාවෙන් හදන එකක්වත් නැහැ. එතකොට අන්නේ අවිද්‍යාවෙන් හදන ටික අපි අඳුර ගන්නවා. පටිච්ච සමුප්පාදේ තියෙන හැම එකක්ම අවිද්‍යාවෙන් හදන්නේ. සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, දුක. ඔය සේරම අවිද්‍යාවෙන් හදන හින්දා තමයි අවිද්‍යාව දුරු වුණොත් ඔය සේරම නිරුද්ධ. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ, සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. නේ දැන් තේරෙනවා නේද? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඒක මේ මොහොතේ කරන්න පුළුවන් දෙයක්. අපිට හිතෙන්නේ නැහැ නේද වේතන නවත්තන්න බෑ කියලා. නවත්තන්න බැරි නෑ, පුළුවන්. හැබැයි අර විදර්ශනේ වැඩෙන්න ඕන. අවිද්‍යාවෙන් කරලා හදන දෙයක් නේද ඔය එළියේ තිබ්බේ කියන එක දකින්න තමන්ගේ මනස දියුණු කරන්න ඕන. දැන් මේ මොහොතේ මේ කකුල හැදුවේ ඒ වේදනාව දැනීම මත හිතලා, හිතෙන් හදපු දේ හිතෙන් දැනගෙන එතන සිහිය නොවන නැති හින්දා අල්ලන්න පුළුවන් මට්ටමකට පත් කළා, රූපයක් බවට පත් කළා. හිතෙන් දැනගත්තු චිත්තචෛතසික ගොඩක් රූපයක් බවට පත් කළා. අවිජ්ජාපච්චය සංඛාර. ඒ හොඳට ඕක මෙනෙහි කර කර හිටියොත් ඒ මුළු ශරීරෙම හැදලා තින්නේ අවිද්‍යාව මතනේ. උපේරාසුර ඉතින් මොනවා වුණත් අපට වැඩක් නැහැ. දැන් කරන දේ ගැන බලන්නකෝ. ඕක දැනුම. දැනුම අදාළ නැහැ මාර්ගයට. මම කියන්නේ ඔය දන්න ටික පැත්තකින් තියන්න. හරි, දැන් සිහිපත් වෙනවා විද්‍යාපච්චය සංකාර. නේද? ඔය සිහිපත් වෙන ගතියම තමයි වැරද්ද. ධර්මයේ උනා මම විදර්ශනය කරනකොට ඒ ටිකක් අමතක කරන්න. මේ බොහොම බොහොම සරල දෙයක් කියන්නේ. දැන් මේ කියන දේ බැලුවොත් ඕවා මතක් කරන්න අවශ්‍ය නැහැ. දැන් බලන්නකො, දැන් තමන්ගේ ශරීරේ මේ මොහොතේ තියෙනවා කියලා දන්නේ කොහොමද කියලා එක එක තැන බලන්න. S2 පියාගෙන පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන බලන්න ශරීරයේ එක එක තැන්. ඔළුව කොණ්ඩයක් තියෙනවා, කෙස් ටික තියෙනවා. කොහෙද තියෙන්නේ ඒවා? හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද? හිතෙන් දැනගත්තු දේ අල්ලලා බලන්න පුළුවන්ද? දැන් තමන් පිළිගත්ත කෙස් කොණ්ඩේ අල්ලලා බලන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. පුළුවන් කියන්නේ අර බල්ලාගේ මානසිකත්වේ ලෝකේ ආපු පුරුද්ද. මම ඇත්ත ඇති හිතේ මොකද්ද? හිතෙන් හදපු දෙය හිත දැනගත්ත චිත්තචෛතසික ගොඩක්. මොක රූපයක් කලේ මෝඩකමට නේද? නාහොමහොම ඔය ශරීරේ තියෙන තාක්කල් බලන්. මේ පාළි වචන එකක්වත් තෝන්නේ නැහැ. ඔක කරන්නකෝ. මොකෝ දන්නේ නැහැ කියලා හිතලා ඔන්න ඕක කරන්. හිතෙන් හදපු කෙස් ටික නේද මේ අල්ලලා බලන්න පුළුවන්. හිතෙන් හදපු මූණ නේද මේ අල්ලලා බලන්න පුළුවන් කරලා තියෙන්නේ. අර වතුරට එබෙන බල්ලා වගේ නේද අපි? හිතෙන් හදන දේ එළියේ තියනවා කියලා පිළි අරන්. හිතෙන් හදන දේ එළියේ තියනවා කියලා පිළි අරන්. මම බලන්න ශරීරයේ එක කොටසක්වත් ඉතුරු වෙන්න පුළුවන්ද ඕක හරියට දැක්කොත්? එදාට බලන්න ඔය කතා කරපු වචන එකක්වත් තියනවද කියලා. හරි. ඉතින් ඔය වචන ටික කී කියා හිටියට මේක හරියන්නේ නැහැ. ඔන්න ඔය වැඩේ කරන්න පටන් ගන්න. හ්ම්. මෙච්චර කාලයක් හිටියේ වචන ටික පාඩම් කර කර මේක කරන්නේ නැහැ. කරන අය ඉන්නවා, ඒගොල්ලෝ අත් දකිනවා. තාම නොකරන අයට මම මේ කියන්නේ. ඔච්චරයි කියන්නේ. මොකෝද දැනගන්න ඕනේ. මේ හිතෙන් හදපු දෙය නේද එළියේ තියෙනවා කියලා බාරගත්ත. ඔයග ශරීරයට බලන්න පුළුවන්. මොකද තමයි ඉති අජ්‍යත්තං වා කායේ කායනුපස්සී විරති. මෙන්න මේක තමයි අජ්‍යත්ත රූපේ කිව්වේ. ඒක ඇත්ත තත්ත මොකද්ද? හිතෙන් හදලා එළියෙන් තියපු දේවල් ගොඩක් නේද? ඔබ ශරීරයට කරන්න පුළුවන් පුළුවන් නම් බාහිර රූප ඕන එකකට කරන්න පුළුවන් බය නැතුව. හිතෙන් හදපුවමයි අපේ මෝඩකමට එළියේ තියෙන රූප කියලා බාරගත්තේ. ලෝකයක් හැදුවේ ඒකට. බාහිර ලෝකෙත් හිතේ මෙතන මේ චිත්තචෛතසික ගොඩක් කියලා නොදන්නකම. අභ්‍යන්තර ශරීරය කියන රූපෙත් මේ චිත්තචෛතසික ගොඩක් මුලාව නිසයි බාරගෙන තියෙන්නේ. හ්ම්. ඔක දැන් මෙනෙහි කිරීමක් තුලම ඔක හිතට පෙන්වන්න ඕන දෙයක්. ඒ දැනගත්තු දේ හරි තර්කයට වුණා කියලා හරියන්නේ නැහැ. හරි. දැන් දැනගත්තු දේ ආයේ ආයේ ප්‍රායෝගිකව පෙන්වන්න ඕන. එහෙම නැතුව ඕක තමන්ගේ දැක්මක් තමන්ට ප්‍රත්‍යක්ෂ වීමක් වෙන්නේ නැහැ. එතකන් කොච්චර වචන ගොඩක් කතා කළත් වැඩක් වෙන්නේ නැහැ. හා. හරි දැන්. රූප ලෝකේ අහිමි වෙනව නම් තව කරන්න දෙයක් නැහැ. ඒකම ඇති. අනාගාමී වෙනකම්ම ඔච්චරයි කරන්න තියෙන්නේ. සෝවන් වීම කොහොම වෙත? වැදේ බලනකොට මේ සක්කාය දිට්ඨිය කොහේ ඉතුරු වෙන්නද? ශරීරයක් නැත්නම් ශරීරය නිසා එන සක්කාය දිට්ඨිය තියෙයිද? ඈ? තෝක මේ ඕකට මහ ලොකු දෙයක් දැනගන්න ඕනද? ආයතන දෙක වෙන් කරන්න විතරයි. ඒ ශරීරේ තියනවා කිව්වේ මොන ආයතන වලින්ද? කාය ස්පර්ශයයි හිතෙන් හිතන එකයි ඔච්චරයි. කාය ස්පර්ශය කියන්නේ එළියේ තියෙන දෙයක්ද? දැන් නුවණ ඕන. ඈ කායයිතන ඉතජ්ජෝ සමන්නහරෝ. එතනින් උපද්දන දෙයක් හිතට අරමුණු වෙනවා. උපද්දන දෙය කියන්නේ තියෙන දෙයක් නෙවෙයි ඈ. ගිනි කූර ගැහුවා වගේ. දැන් ගින්දර ගිනි කූර ගහනකොට එන ගින්දර කලින් තිබුණාද? නැහැ. ඊට පස්සේ ඉතුරු වෙයිද? නැහැ. අන්න ඒ වගේ එතනින් පැන නැංග දෙයක් කාය ආයතනය කියන්නේ කාය ස්පර්ශයෙන් එන වේදනාව. ඒ වේදනාව කියන්නේ රිදෙනා නෙමෙයි දැනෙන ගතිය. කාය ආයතනෙන් වෙන්නේ දැනෙනවනේ මුත කියන එකනේ. දැන් ඇහෙන් දකිනාගේ කාය ආයතනෙ මුත දැනෙනවා. දැනෙනවා කියන එකේ රිදෙනවද සැපයිද කතා නැහැ. දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය ගැන හිතන්න ගිහින් තමයි ඔක රිදෙනවා කරගන්නේ. දැනෙන ස්වභාවය ගැන හිතන කල්පනා කරන්න ගිහින් තමයි ඔක හොඳයි සපයි කියන්නේ දුකයි කියන්නේ නැදහත් කියන්නේ. ඒ තුනම යෙදෙන්නේ නැහැ දැනීමේදී. මුත කියන එක දැනීම කියන එක අර වේදනා මට්ටම නෙමෙයි ආ. දැනීමයි වේදනාවයි දෙකක්. සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කතාවක් නෙමෙයි දැනීම කියන එක. දැනීම මුත. දැනීමේ ඇත්ත නොදන්න කමටයි ඕකට අපි රූපයක් හදන්නේ. ලෝකෙට අයිති දේවල් හදන්නේ කල්පනා කරන්න ගිහින්. යම් විතක්කේති තම් ප්‍රපංචේති මට්ටමට යනවා. හ්ම්. ඔව් ඉතින් ඒ සුඛ දුක්ඛ කියන රූපේ ශරීරේ කොටසක් තියෙන්න ඕන. අතරීදෙනවා. ඈ. ඔව්. ඔන්න ඕක කළා නම් දැන් ෆෑන් එක ඕන වෙන්නේ නැහැ. රස්නේ දුකයි. කාය ස්පර්ශයට මොනවද දැනෙනවා? දැනීමක් විතරයි. ඔක මට දැනෙනවා මගේ ශරීරයට දැනෙනවා නෙමෙයි. දැනෙන ගතියක් ආයතනෙ උපද්දලා තුන. ඒ ඉපද්දීම ගැන හිතලා තමයි ඔය ඉතුරු ටික කරන්නේ. ඔය ආයතන දෙක වෙන් කරලා බලන්න. ඔය ටික තමන් ප්‍රායෝගිකව කරන්න ඕන. මේක අහන් ඉඳලා නම් මේක තේරුම් ගන්න දකින්න බෑ. සක්මනේදිත් ඉතින් ආයතන වෙන් කළොත් කාය ස්පර්ශෙන් දැනීම. ඒ දැනීමේ කකුලේ දැනීම කියලා දෙයක් නැහැ. එහෙන් දැනෙන තැනක් නැහැ. ඒ මුත කියන එකට තැනක් නැහැ. තැනක් දාන්නේ ඔක ගැන කල්පනා කරන්න ගිහින්. ආ මේ කකුල පොළවේ වදිනවා කියනකොට ඔන්න ලෝකෙට අහුවෙලා. දැනීමක් කියන එක කාය ස්පර්ශයේ දැනීම. ඒක මන ආයතනින් හිතන්න ගිහින් තමයි කකුලකුයි පොළොකුයි හදන්නේ. දැනෙන ගතියේ රූප නැහැ. තේරුණාද? දැනෙන ගතියේ අභ්‍යන්තර රූපත් නැහැ, බාහිර රූපත් නැහැ. ඒවා අපි කල්පනා කරන්න ගිහින් එකතු කරපුවා. ඒක තේරුම් ගන්න ඕන. මන ආයතනෙන් එකතු කරන ටික අඳුර ගන්න ඕන. ඒ මන ආයතනෙන් එකතු කරන්නේ චිත්තචෛතසික ගොඩක්. ඒවා රූප නෙමෙයි. කල්පනා කරනවා. හරි. නෑ නෑ. සුඛ දුක තියෙන්න නම් ශරීරේ තියෙන්න ඕන. ශරීරේ හැදුවේ නැත්තම් දැනීම විතරයි, මුත කියන එක විතරයි. ඒකට දැනීම සැපද දුකද කරගන්නේ අර මනසෙන් හිතන්න කල්පනා කරන්න ගිහින්. කල්පනා කරන කෙනුයි මේක කළේ කියලා දැක්කොත්, මේ හිතලා එළියෙන් තිබ්බා කියලා දැක්කොත් අන්න ඔතන තමන්ට සිහිය නුවණ පිහිටන්න පුරුදු වුණත් රිදෙනවා කියලා දෙයක්වත් නැහැ. රිදෙනවා කියන එක හිතෙන් හදපු එකක්. දැනෙන ගතියකටයි මේ කියලා තියෙන්නේ. දැනීමක් නම් තියෙයි මොකද්ද? දැනීම දැනීමක් විතරයි. එච්චරයි. අතරි දෙනවා කියන එකත් දැනීමේ නැහැ. දැනෙන තැනක් හදන්න ඕනේ. මේ මනසෙන් හදපු දේ එළියෙන් තිබ්බොත් තමයි ඒකට අහුවෙන්නේ. ඒකයි මේ ශරීරේ හිතෙන් හදලා එළියෙන් තිබ්බ නේද? හිත දැනගත්ත එක හිත ඇතුලේ වැඩන්නේ. චිත්තචෛතසික ගොඩක්. ඒක ශරීරයටයි තියෙන්නේ. දැන් මෙහෙමයි. ඕක කිව්වා කියලා දැන් ඕක හැම එකේම කරන්න යන්න එපා. සක්මන් කරද්දි ඉස්සෙල්ලා දැනෙන තැනට සිහිය පිහිටන්න. ඒ සිහිය පිහිටනකොට පිහිටන කෙනාට කැමති නම් මේක බලන්න පුළුවන් දෙයක්. ඔය දැනෙන්නේ කකුලේ කිව්වට ඒකත් ඇත්ත නෙමෙයි. දැනීමක් නම් තිබුණා. දැනීම රූපෙටයි තිනේ. බාහිරයට දාලා රූපයක් හදලා දාලා නේද? හිතට සාපේක්ෂව බාහිරයි ශරීරය කියන එක. ତେර හිත මොනවද දැනගත්තා? හිත දැනගත්ත දේ රූප නැහැ. සිතුවිලි මාත්‍රයක් විතරයි. චිත්තචෛතසික ගොඩක් විතරයි මන ආයතන කියන්නේ. මන ධම්ම මනෝ විඥාන. එතන රූප නැහැ. එතනින් හිත ශරීරෙන් අයින් කරන්න නෙමෙයි, ශරීරේ උපද්දන්න එපා. ඒකට අයින් කරන්න ඕනේ. ශරීරේ තිබුණත් නේ ශරීරෙන් අයින් කරන්න ඕනේ. ශරීරේ ඉපැද්දේ නැත්තම් ශරීරේ උපද්දන්නේ මොඩකවට නම් හිතේ හිතන දේ හිතෙන් තමයි ශරීරෙ මැවුවේ. හිතේ හදපු දේ එළියෙන් තියන්න ගිහින්නේ ශරීරයක් හැදුවේ. චිත්තචෛතසික ගොඩක් කියලා දැක්කේ නෑනේ. එතෙන්ට සිහින වන ආයතන වෙන් කරන්න. කාය ආයතනයි මන ආයතනයි. මන ආයතනය කියපු ඔක්කොම හිත ඇතුලේ. රූපවලට ඒව ගැට ගහන්න බෑ, සම්බන්ධ කරන්න බෑ. හීනයක් දැක්කා, හීනයක් දැක්කා. හීනෙන් නම් ශරීරේ දැක්කා. හීනෙන් කකුල රිදෙනා දැක්කා, හීනෙන් අත රිදෙනා දැක්කා. දැන් ඇහැරලා තෙල් ගන්න ඕනද එතකොට? ඒ වගේ මන ආයතනේ දකින්නේ මේ විදිහට. මන ආයතනෙට මේ රූප අයිති නැහැ. මන ධම්ම මනෝ විඥාන වලට. නෑ ඔය සක්මන් භාවනාව හරි ඕන භාවනාවක ඔය ආයතන පැත්තෙන් බැලුවොත් රහත් වෙනකන් යන්න පුළුවන්. මොකද සම්මා දිට්ඨිය කරන භාවනාව නෙමෙයි. තමන් තුළ සම්මා දිට්ඨිය තිබුණොත් ආර්ය මාර්ගයට හරවන්න පුළුවන්. හරි. කරන්නේ මොකද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ දැක්ම ලෝකෝත්තරද ලෝකෙට අයිතිද? සම්මා දිට්ඨිය ලෞකිකද ලෝකෝත්තරද කියන එක. එතකොට මේ කතා කරන්නේ හැමතිස්සෙම මේ ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න. අපි දහමක් අහන්න ඕන ඒකට. භාවනා කරන හැටි නෙමෙයි මේ කියා දෙන්නේ. ඔයගොල්ලෝ ඊට පස්සේ ඕන භාවනාවක් කරන්න. ඒකේ ගැටලුවක් නැහැ. සම්මා දිට්ඨිය තියනවා නම් ආර්ය මාර්ගේ. සම්මා දිට්ඨිය නැත්තම් ආර්ය මාර්ගේ වෙන්නේ නැහැ. එච්චරයි මේ වෙනස පෙන්වන්නේ. දහම අහලා තේරුම් ගත්ත කෙනා තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. එතන තියෙනවා පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය කියන ටික. සම්මා දිට්ඨියදී. ඒක පෙර කර්මයන් යරව මේව නෙමෙයි. චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ. ඔය දෙක තියෙනවා නම් සම්මා දිට්ඨිය. ඒ දහමට ගලපලා බලන්න පුළුවන්. ලෞකික සම්මාදිටියෙන් ඇත්තටම ලෝකෝත්තර පැත්තට යන හැටි තමයි මේ පෙන්වන්නේ. ඒකට තමයි තමන් දක්ෂ වෙන්න ඕන. එතකොට තමයි දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්න පුළුවන්. බෞද්ධයෙක් වුණා අර මමත් බුද්ධාගමයි කියලා කියන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයෙක් වුණා කියන්න පුළුවන්. වෙන්නේ එතකොට නේද? එතකන් කියන්න වෙන්නේ ඉතින් අර උපන්න සාතිකේ නම් බෞද්ධ කියලා තිබුණා. දහම දැකලා බෞද්ධ වුණේ නැහැ. හොඳයි. එතනින් අපි අවසන් කරමු. එහෙනම් මම හිතනවා ඉතින් මොනව හරි තේරුම් ගන්න ඇති කියලා. අලුත් දැක්මක් එනකොට තමන්ගේ තියෙන දෘෂ්ටි කැඩෙනවා. මේක තමයි වෙන්න ඕන. මෙච්චර කල් හිටිය වැරදි මත වෙනස් වෙනවා අලුත් දෙයක් දකිනකොට. ඒක තමයි වෙන්න ඕන. ඒක වෙනවට දුක් වෙන්න එපා. අනේ මෙච්චර කල් මොකද්ද කරලා දුක් නෙවෙයි සතුටු වෙන්න ඕන. දැන්වත් එන්න හරි පැත්ත දැක්කා. ඒකට අරකම කර කර මේක අහන්න නැතුව හිටියනම් අපි ජීවිත කාලෙම නාස්ති කරගෙන දහමෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔව් මේ කිසිම ගැඹුරක් නැහැ. මහ ගැඹුරක් අමාරු කියන ඕක හරි ගැඹුරයි අපිට තේරෙන්නේ නැහැ කියලා. නෝ ඔය වචන නොදන්න කෙනාට මේක හරි ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. මම අර මුකුත් නොදන්න ඈත ගමකට ගිහිල්ලා ගිය සතියේ වැඩසටහනක් කළා නේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒක ලන්ට කවුරුත් ඔවා කියා දීලා නැහැ අහලා නැහැ. එතන හිටියේ මං හිතන්නේ උපාසකම්මල වයසකයේ පස් දෙනෙකුට වඩා මේක ඉදාම තේරුම් ගත්තයි වෙලා එන දැක්කා. මොකද ඔය මොකවත් ඔළුවේ නැහැ. කියන දේ දකින්න පුළුවන්. එතකොට ඉතින් අපේ අරව මේව තියෙන හින්දා ඉතින් ওই ටික අයින් කරගන්න බෑනේ. ඒකටම ගලපනවා මේ කියන එක. මේ අලුත් විදිහකට හිතන්න කියන එක පේන්නේ. අපිට දහම දකින්න නෙමෙයි අමාරු. අපේ තියෙන දෘෂ්ටි ටික අයින් කරන්න. ඒකට දැන් වෙන විදිහක් නැහැ. ඔය දැනගත්තු දේ භාවිතා කරන්නම ඕන. භාවිතා බහුලී කතා. එතකොට තමයි ටිකෙන් ටික තමාගේ අත්දැකීම තුළ තමයි අර වැරදි ටික අයින් වෙන්නේ. ඈ රූප ලෝකෙන් මිදෙනකන් ඕක පුරුදු කරන්න. පුරුදු කරන ඒ ක්ෂණේ පේනවා මෙතන රූපෙ පිහිටන්නේ නැණි. මේ මෝඩකමට නිසි හිටුවේ. ඒ වෙලාවෙන් පේනවා. හරි ආයතන ගැන වෙන් කරලා බලනකොට ඔය හිතෙන් හදපු දේ හිත දැනගත්තා හීනයක් දැක්කන්. ඔව්. ඒකට හීනෙන් අතර ඉදුණට තෙල් ගන්න යන්නේ නැහැ නේ. එතකොට එන්න රූපෙට අහු උනේ නැහැ ලෝකෙන් මිදුණා කියලා පේනවා ලෝක නිරෝධය කියලා. හරි. අජත්ත ශරීරයට කායනුපස්සී විහෙරති. බහිද්ද දේවල් වලටත් කායනුපස්සී විහෙරති. එතකොට සමුදයයි වයයි ඔන්න පේනවා. හට ගන්න හැටිත් පේනවා. නැති වෙන හැටිත් පේනවා. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. නම් ඉතින් ඇති වුණ දේ නැති වෙනවා කතාවකට නෙමෙයි මේ යන්නේ. ආ තියෙන දේ වෙනස් වෙනවා කතාවක් නෙමෙයි මේ කියන්නේ. සමුද හට ගැනීම මේ හේතු නිසා හට ගන්නවා. මේ හේතු නැත්තම් එහෙම දෙයක් කන කතා කරන්න බෑ. නිරෝධයි. නෑ ඔයගොල්ලෝ දන්නා නිත්‍ය නෙමෙයි මේ. ඊට වඩා වෙනස් අනිත්‍ය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන දැක්ම. පටිච්ච සමුප්පාදේ දකින අනිත්‍ය. තියෙන දේ වෙනස් වෙන කියන ලෝකෙට අයිති අනිත්‍ය නෙමෙයි. ලෝකෙන් එතර වෙන ලෝකෙන් උපදින ඒ අනිත්‍ය. ඔව්. දැන් පැහැදිලි ඇති. තියෙන දේ වෙනස් වෙනවා කියලා බලලා ඕක කවදාවත් දකින්න පුළුවන් ද අවබෝධ වෙයිද? තියෙන දේ හටගත්තේ කොහොමද? මේ හේතු මේ මුලාව හින්දායි ඕක උපදින්නේ. මේ මුලාව නැත්තම් උපදින්නේ නැහැ. ඔව්. දැන් මේ මේ ශරීරය වෙනස් වෙනවා කියා බලන් හිටියට ඕක කවදාවත් වෙන්නේ නැහැ. නේද? ශරීරය අනිත්‍ය අනිත්‍යයි කියා හිටියට. හිතෙන් හදපු දේ මුලාවෙන් එළියේ තිබ්බ කිව්වනම් මේක නූපදින මට්ටමකට එනවා. ඒක තමයි ලෝකෝත්තර දර්ශනය. ලෝකෙන් එතර වෙන දැක්ම. හොඳයි, ඉතින් සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල අපි හොඳ සීලයක් රැකුණා. ළඟට භාවනාවලයේදීලා සමාධියක් ලැබුණා යම් කිසි. මේ ධර්ම සාකච්ඡා තුලින් දහම දකින්න ප්‍රඥාවක් වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒ මහානිසංසයි කියන්නේ නිවන් දකින තාක්කල් ඕව උපකාරී වෙනවා. ඊට මගින් නැවතීමක් නැහැ. ඒකයි මහානිසංසයි කියන්නේ. ඒකට පින් ගොඩාක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දේවදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දිනු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. මේ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං තරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවැගේම මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බාන පත්තියා මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගමෝ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. උමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. උමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. උමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. එවැගේ මේ අපි ඔය ඇත්ත නොදන්න තාක්කල් අවිද්‍යාව නිසා කරන දේවල් සංකාර. ඒ සබ්බේ සංකාරා සියලු සංකාරවල ලක්ෂණේ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරනවා. මේ ලෝකෙට අයිති පැත්තෙන් අනිත්‍යයි අපව දුකටපත් කරනවා. එයාගේ මේ හිතේ ඇති වෙන ධර්මතා තමයි ධම්මනායතනෙන් හදන්නෙම ධම්ම නේද? සබ්බේ ධම්මා ඒ සියල්ල ඔවා එළියේ තියෙන දේවල් නෙමෙයි. අපිට පාලනය කරන්න පුළුවන් ආත්ම කරගන්න පුළුවන් දේවල් නෙවෙයි. සබ්බේ ධම්මා අනත්තාති. මේක නුවණින් ඇත්ත ඇති හැටි දකින්න යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මෙච්චර කල් මෝඩකමට කරපු දේවල් කලකිරීලා අතාරිනවා. අතනි බින්ද තී දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්ද තී දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්ද තී දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්ද තී දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. මේ දේශනා තියෙන DVD එකක් තමයි අපි ඔය කලින් ඉඳන් බෙදන්නේ. මේ 8 වෙනි එක තාම නලබුණායට යන්න ඒවයි අහන්න පුළුවන් අරන් ගිහින්.